ගරු හර්ෂණ නානාකාර අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 21ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු කථානායකතුමනි, ආසවන්න සභාපතිතුමනි. අද දින අපි සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ 2025 අප්‍රේල් 7 වනදා ජාතික විගණන කාර්යාලයෙන් සකස් කරන ලද වාර්තාව සම්බන්ධයෙන්. එනම් කිරිගවයේ නානෑන කිරිමේ ව්‍යාපෘතියේ 3 වන අදියරේ 2 වන පියවර යටතේ කිරිගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳව විශේෂ විකිරණ වාර්තාව. අද මෙය මින් පෙර කෝප් කමිටුවේ සාකච්ඡාවට භාජනය වුණා. ඒ වගේම එසේ එයට භාජනය වීමේදී නිරීක්ෂණයන් රාශියක් කරනු ලැබුවා. දැන් අපි පැහැදිලිව දන්නවා මේ රටේ වංචා දූෂණ සම්බන්ධයෙන් ජනතාවගේ විශේෂ සහ විශාල විරෝධයක් තිබුණා. මෙවර අපි මැතිවරණ සියල්ල මරම් බැලුවත් ඔවුන් ජාතික ජනබලවේග රජයෙන් ඉල්ලා තියෙන එක දෙයයි, ලාබෙට කෑම කණ්ඩ හෝ ලාබෙට තෙල් ඉල්ලුවේ නෑ. වංචනිකයන් දූෂිතයන් සම්බන්ධයෙන් කටයුතු කළා හැකි ඉක්මනින් ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම තමයි ඔවුන් බලාපොරොත්තු වුණේ. ගරු සභාපතිතුමනි, අපි දන්නවා මෙම විගණන වාර්තාව අනුව සහ මාගේ සහෝදර මන්ත්‍රීතුමන් සහ පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීතුමන්ලාගේ කතාවල් අනුව මහජන මුදල් 121,000කට ආසන්න ප්‍රමාණයක් වැය කළත් ඒ බදු ගෙවන ජනතාවගේ එම මුදලෙන් ගෙනාපු කිරිගවයේ හෝ සාර්ථක වෙච්ච ව්‍යාපෘතියක් නැහැ. මේකම පෙන්නුම් කරන්නේ මොකක්ද? මේකම පෙන්නුම් කරන්නේ ගරු සභාපතිතුමනි, වසර ගණනාවක් මහජන බදු මුදල් තමන්ගේ පෞද්ගලික බූදලයසේ සලකා එයින් සුඛ විහරණයේ යෙදුණු දේශපාල නායකත්වයන් මේ රටපත් කරවූ තබූ තත්ත්වය. මේ නිසාම තමයි පසුගිය අවස්ථා ගණනාවකදී වංචාවන් දූෂණයන් සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්ට දඩුවන් නියම කිරීමේදී අධික දඩුවන් දෙන ගමන් එක සාධාරණීකරණය කරනවා. කවුද? නඩුකාරතුමන් ලවුන් කියනවා මේ රටේ ආර්ථික අර්බුදයට වග කියන්න ඕනත් මෙන්න මේ වගේ සිදුවීම්, මේ වගේ පුද්ගලයෝ අන්න ඒක පේන්න ඕන නිසා තමයි අපි මේ දැඩි දඩුවම් දෙන්නේ කියලා. ගරු සභාපතිතුමනි, අපි තේරුම් ගන්නට ඕන තව දුරටත් මේ රටේ ජනතාව මේකට ඉවසන්නේ නැහැ. මේක වෙනස් කරන්නට ඕන. නමුත් යථාර්ථය තමයි මේවා විමර්ශන කිරීමේදී, නඩු පැවරීමේදී, කටයුතු කිරීමේදී එම රාජ්‍ය ආයතන, එම රාජ්‍යාන්තරණ පවා නැවත නැවත එම ක්‍රමවේදයන් සකස් කරන්නට වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගොඩාක් ජනතාව අපේ ආණ්ඩුවට විවේචන එල්ල කරන්නේ අපිත් එක තරහ වෙලා නෙමෙයි. ඕගොල්ලෝ මේ වැඩේ ඉක්මනට කරන්නේ නැත්තේ. අපි ඔවුන්ට කියනවා මෙහෙම, අපිට සම්දර්ශන පෙන්නනවා වෙනුවට ඉතාම යථාර්ථවාදීව සහ සැබෑ ලෙස මේ දූෂිතයන් අධිකරණයේ ඉදිරියේ පැමිණීමේ වගකීමේ ඌමනාව අනිත් ඔක්කොට වඩා අපිට තිබෙනවා. ඒත් එය කරන්න අවශ්‍ය ක්‍රමවේදී අනුව කරේ නැත්තම් මුන් නිදහස් වෙලා යනවා, මුන් සියලු දෙනා. ඒක දන්න නිසා අපි කියනවා මේක ඉවසීමෙන් පිළිවෙලට නීතියානුකූලව සිදු කළ යුතුයි කියන කාරණාව. හැබැයි ඒ වගේම මම තේරුම් ගන්නවා අපේ රටේ ජනතාව ඒ ගැන කැළඹෙන හේතු. මොකද ඔවුන් කල්පනා කරනවා මෙන්න YouTube වීඩියෝ එකෙත් එහෙම කියලා තියෙනවා, අහවලත් මෙහෙම කියලා තියෙනවා. ඒ නිසා ඇයි ඔයගොල්ලෝ අතක ගා ඉන්නේ? ඇයි නඩු කරන්න බැරි? ගරු සභාපතිතුමනි, අධිකරණයක දාන පැමිණිල්ලක් අපරාධ නඩුවක් සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කරන්න ඕන. එහෙම ඔප්පු කරන්න නම් ඒ සාක්ෂි අනුගත කරන්න වෙන්නේ අපරාධ නඩු විදන්ත සංග්‍රහයේ ක්‍රමවේදයන් අනුව සහ සාක්ෂි ආඥා පටතේ තියෙන වගන්ති අනුව. ගොඩාක් වෙලාට මම ආයචනා කරනවා මේ YouTube අහලා කලබල වෙන කට්ටියකින්, ඔබ හොඳට බලන්නේ YouTube එක දිහා. ඒ කතා කරන පුද්ගලයා ගොඩක් වෙලාවට කියන්නේ තමුන් පෞද්ගලිකව ඇහිඳුටු හෝ පෞද්ගලිකව දැනුමක් තියෙන කාරණාවක් නෙමෙයි. මට මෙහෙම කිව්වායයි තොරතුරු ලැබුණා, අරම කිව්වායයි තොරතුරු ලැබුණා, මා නැහැ කියන්න එක යම් බීජයේ සත්‍යයක් ඇති. නමුත් එකම ප්‍රශ්නේ මොකද්ද? ඒවා අධිකරණයට පිළිගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන්න නම් විමර්ශනය කරන්නට ඕන. විමර්ශනය කරන්න ඕනේ කියපුවා මිනිස්සු කියන්නේ ඕගොල්ලෝ අතක ගා ඉන්නවා. මන් දොස් කියන නෑ පුද්ගලයන්ට. මොකද මේ රටේ නීති අධ්‍යාපනය සීමා වෙලා තියෙනවා මේ පහුගිය කාලේ රිසර්ච් එකක් හැටියට ඉංග්‍රීසි කතා කරන භාෂාව තුළ රටේ සාමාන්‍ය නීතිය ගැන අවබෝධයක් තිබුණට පහළ භාෂා මට්ටම් කියන්නේ පහළ කියන්නේ වෙනත් භාෂා සිංහල සහ දෙමළ කතා කරන කට්ටියට නීතියේ දැනුම ගොඩක් මදි. ඉතින් මොකද අපි කියනවා නීතිය නොදැන සිටීම සමාවට කාරණාවක් නොවේ කියලා. හැබැයි එහෙම කියන රටේ අපි ඒ ලෙවල් පන්තියවත් ඕ ලෙවල් පන්තියවත් සාමාන්‍ය ජීවිතයට අදාළ වන්නා වූ නීති පරිච්ඡයන් මොනවාද? ඒවා භාවිත වෙන්නේ කොහොමද කියලා මූලික හැඟීමක්වත් අධ්‍යාපනයක්වත් අපේ රටේ නැහැ. අපි එංගලන්තය වගේ රටක් ගත්තොත් වෙනත් විදේශ රටවල් ගත්තොත් ඔවුන් ඒ ලෙවල් පන්තියේ හෝ යම් විදියකින් කියන්නේ ලොකුම නීති නෙමෙයි. නමුත් රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් විසඳීමට අවශ්‍ය වන්නා වූ නීති සම්බන්ධයෙන් කතා කරලා තිබෙනවා. මම ඉතාම සන්තෝෂයි කියන්න මොවුන්ට මේ නීති දැනුම ලබා දීම සඳහා ජූරේ ප්‍රොජෙක්ට් කියලා අපි අධිකරණ අමාත්‍යාංශයත් සහාය සහ මැදිහත්වීම ඇතුව රට පුරා වෙසෙන ජනතාවට මූලික නීතිය දැනුවත් කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරන්න දැනටම සාකච්ඡා කරමින් යනවා. ඉදිරියේදී අපි හිතනවා මිනිසුන්ට තේරුම් ගත හැකි ආකාරයට අපට දෙන්න පුළුවන් කියලා එම නීතිමය කොටස්. ඒ හරහා අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නයේ සම්පාක් දුරකට මග හැරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අද නිතරම ඇහිච්ච එකක් තමයි මේ විවාදයේ කෙසේ වෙතත් පළාත් පාලන බලයේ අහිමිවීම නිසා ඇති වෙලා තියෙන හිතේ වේදනාවෙන් කරන ලද ප්‍රකාශ තර්ක. මම හිතන්නේ අලුත් කඩේ උසාවියට වඩා කට්ටිය මෙතන නීති තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. රහස් ඡන්ද පැවැත්වීම ගැන හෝ නොපැවැත්වීම ගැන හෝ ඒකේ තර්ක විතර්ක. මා කියන්නේ මෙච්චරයි, දැන් ඔව කතා කරන්න ඕන උසාවියකට යන්න. මොකද පළාත් පාලන බලයේ පිහිටවල ඉවරයි. ඕ මන් දන්නවා කොළඹ නගර සභාවේ පාලන බලයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම වලට නැති වෙන්නේ වසර ගණනාවකට පස්සේ. යම් සාධාරණ වේදනාවක් ශෝකයක් ඇති. එහෙනම් ඒකට සිකුරාද තෝරගන්න. සිකුරාද ශෝක ප්‍රකාශ කරන්න. එදාට අපිට ඕන නේද විපක්ෂයේ මල්ලගම සම්බන්ධයෙන් ඕන ශෝක ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් දැන් ඒක ඉවරයි. නමුත් අපි ඉවසන් ඉන්නවා. මොකද හේතුව ඒගොල්ලන්ගේ වේදනාව කොහෙන් හරි පිට කරන්න ඕන පුළුවන් නිසා. ඒ වගේම මෙතන කතා කරන්න ලැබුණා ඊශ්‍රායලය සහ ඉරානය පිළිබඳ වූ තත්ත්වය. ඔව්, අපි සියලු දෙනාම මනුෂ්‍යයන් වශයෙන් පුරවැසියන් වශයෙන් කම්පාවට පත් වෙනවා. ඒ ඇතුළත තියෙන තත්ත්වය පිළිබඳව ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශ තමන්ගේ ස්ථාවරයත් ඉදිරිපත් කර තිබෙනවා. අපි කිසිදු පුරවැසියට සැකයක් නැහැ. අපි හොඳ ආකාරව දන්නවා හරි කවුද වැරදි කවුද. නමුත් මේ පාර්ලිමේන්තුවේ අපි ඒ ගැන සංවේදී වෙමින් ඒ රටවල් දෙකෙහිම වෙසෙන ජනතාවට ජීවත් වීම ඇති අයිතියත් මනුෂ්‍යයන් වශයෙන් යුද්ධයේ තියෙන බය ගැනත් අපි දන්නවා. අපි ඒකට සහයෝගයක් දක්වන්නේ නැහැ කාටවත්. නමුත් මෙතන කතා කරන්න තියෙන්නේ මේ රට පාලනය කිරීමේ කටයුතු. අපි දන්නවා විපක්ෂයේ විසින් ඉල්ලීමක් කළා තිබුණා. මේ ඊටාම වැදගත් කරුණක්. ඒකට අවස්ථාව ලබා දෙන්නේ කියලා විවාදයකින්. ඊයේ දවසේ උදේ වරුවේ ඒකට අපිත් එකඟ වෙලා පැහැදිලිවම ඒකට අවස්ථාව ලබා දුන්නා. නමුත් හවස යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ යෝජනා ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් තියෙනවා ස්ථාවර නියෝග 48. ඒක බිමල් මන්ත්‍රීතුමා පැහැදිලි කරා. ඒක තමයි ඒ යෝජනාව කරපු මන්ත්‍රීවරයා නොසිටියා නම් ඔහු විසින් විධිවත් ලෙස ලිඛිතව ඒ වගකීම පවරපු කෙනාට යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් එතන ඒ දේ සිද්ධ වුණ නැහැ. හින්දේ විවාදේ නැති ප්‍රතිමං කියා හිටනවා මෙහෙම. ඔය තරම් වැදගත් නම් උදේ ඉඳලා රන්ඩුලක ගත්තා නම් අඩුම ගානේ ඒ වෙලාවට ඉන්නු. අපි නීතිජවරු වශයෙන් දන්නවා අපි උසාවියට වෙලාවට යන්න බැරුණොත් අපි කනිෂ්ඨ නීතිජ්‍ය මහත්තයෙක් තියලා නඩුව පස්සේ ගන්න. ඒකට නඩුකාරතුමන්ලා ඉඩ දෙනවා. මොකද ඒක එදා යෙදිලා තියෙන නඩුවක්. අපි පරක්කු වෙලා නම් එන්නේ කමක් නැහැ. පසුව ගන්න ඒගොල්ලෝ එක තියෙනවා. නමුත් අපේ වෘත්තියේ තියෙන පොඩි සදාචාරයක්. මොකද්ද? මෝෂන් පත්‍රයක්. එහෙම නැත්නම් අපේම විශේෂ ඉල්ලීමක් කළා අපි ඉදිරිපත් කිරීමක් කරොත් මෙන්න මේ මෝෂන් එකෙන් මේ නඩුව අද ගන්න කියලා. ඒ කියන්නේ එදා එන නඩුවක් නෙමෙයි. මගේ පෞද්ගලික උමනාවට නීතිජ්ජෙක් වශයෙන් මම ඉල්ලනවා අධිකරණයේ වටිනා කාලයෙන් කොටසක් මට මේ ඉල්ලීම ඉදිරිපත් කරන්න දෙන්න කියලා. අපේ වෘත්තීය සදාචාරයක් තියෙනවා. ඒ මෝෂන් පත්‍රය දාන වෙලාවට අපි ඒක කල් තියන්න ඉල්ලන්නේ නැහැ. ඒ වෙලාවට ඒ නීතිඥයා පෙනී හිටිනවා. මේක තමයි සාමාන්‍ය උසාවිය ක්‍රම. දි මොනොහරි වෙච්ච ගැටලුව කෙසේ වෙතත් මට කියන්නට ඕන මෙතනදී ආණ්ඩු පක්ෂය විසින් කිසිදු අසාධාරණයක් කිසිකරෙට කරෙත් නෑ සම්ප්‍රදායන් කඩ කලෙත් නෑ එම කිසිදු විනාසයක් කාටවත් කළේ නෑ. ඒ වගේම අපි දැන් නැවත කතා කළොත් මෙම කෝප් කමිටු මං කලින් කියපු කරුණුවලට මේක සම්බන්ධ වෙනවා. ඒක තමයි මිනිස්සු කියනවා කෝප් කමිටුවෙන් අපි සජීවිව දකිනවා හොරුන්ව පේනවා ඒත් අවසානයේදී කෝප් කමිටුවෙන් හොයාගන්න වාර්තාවලට නඩු පැවරීමක් ගැන අපට ඇහෙන්නේ නැහැ කියන කාරණාව. එතන ගැටලුවක් තිබෙනවා. මොකද හේතුව ගැටලුවකට වඩා එක් ක්‍රමවේදයේ ගැටලුවක්. මම අර කලින් කියපු ප්‍රශ්නේ. මොකද හේතුව කෝප් කමිටුවක් තුල එන්නේ ප්‍රකාශයන්. ඒවා දියුරුම් මත ගන්න සාක්ෂි නෙමෙයි. හරිද? ඒ වගේම කෝප් කමිටුවෙන් මතුවෙන සිද්ධිමය කාරණාවන් මත දණ්ඩ නීති සංග්‍රහයට අදාළ වරදක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශ අදාළ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන අධිකාරියකට වෙන්න පුළුවන්. එහෙමනම් කෝප් කමිටුවට සහාය වෙන්න යාන්ත්‍රණයක් අවශ්‍යයි. මොන තැනකටද? පොද ගොඩාක් කෝප් කමිටුව හොයාගන්න ඒවා යම් සාක්ෂි සටහන් කර ගැනීමක් පැමිණිලිකාරයන්ගේ සාක්ෂි සටහන් කර ගැනීමේ ක්‍රමයක් කටුත්‍ර සටහන් කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. ඒකෙන් අනුව තමයි නඩුවක් පවරන්න පුළුවන් වෙන්නේ. නමුත් කෝප් වාර්තාවකින් පමණක්ම මේක කරගන්න හැකියාවක් නැහැ. මොකද ඒක දියුරුම් ප්‍රකාශ මත හෝ සාක්ෂි මත ගන්න එකක් නොවන නිසා. නමුත් ඒක නියම මූල ආරම්භයක්. මම හිතනවා මෙතන අත්‍යවශ්‍ය වෙන කාරණාව තමයි දැන් කෝප් එකට හැකියාව තිබෙනවා කිසි ගැටලුවක් නැහැ. තමන්ගේ වාර්තාව නීතිපතිවරයා වෙත යවන්න. හරි? ඔව් ඔව් මන්ත්‍රීතුමා. ඉඩ දෙනවා කතාව. ඉඩ දෙනවා පැහැදිලි කරන්න.
මෙන්න මේ අද දවසේ ඇත්තටම සාකච්ඡාවේ අරමුණ බවට පත් වුණෙත් ඒ මේ කාර්යය. නමුත් ඇත්තටම ගත්තම සාකච්ඡාව තුළ මේ විශේෂම විපක්ෂයේ පැත්තෙන් එහෙම ඒ සාධනීය අදහසක් මතු වුණා කියලා මට හිතෙන්නේ. ඇත්තටම අපිට විශේෂම කාරණයක් තමයි දැන් කෝප් කමිටුව විදියට අපි මේ විමර්ශන ගණනාවක් පෞගේ දවස්වල සිද්ධ කරා. සාතීතේදී කරපුවක් තියෙනවා. හැබැයි ඒ සියල්ලම මේ සමාජයට දැනෙමින් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා යම් නීතිමය කාර්යයන්ට සහ විධිමත් පරිශ්‍රණයන්ට ලක් වෙන්නේ නැහැ කියන එක. එතකොට අපිට නිශ්චිත ලෙසම වෙන් කරගත යුතු කාරණයක් තමයි බොහෝ රජයේ නිලධාරීන් තමයි මෙතෙන්ට එන්නේ. ඒ රජයේ නිලධාරීන් එහෙම නැත්නම් ඒ දැන් මේ පබ්ලික් එන්ටර්ප්‍රයිසස් වලට අදාළව ගත්තම අධ්‍යක්ෂ මණ්ඩල පාලක මණ්ඩල ඒවයි හිටපු ඒ කණ්ඩායම් තමයි එන්නේ. නමුත් මේ වරද පටන් අරන් තියෙන්නේ ඒ බොහෝ වැරදි ආරම්භ වෙලා තියෙන එතනින් නෙමෙයි. සමහර අවස්ථාවල ඔවුන් හෙළිදරව් කිරීම කරනවා යම් කරුණු මේකට මේ ඇමතිවරයා එහෙම නැත්නම් ඊටහා ඒ හිටියව බලාධිකාරිය දේශපාලන බලාධිකාරිය කොහොමද තමන්ව මේ වැරදි ක්‍රියාවලිය තුල යෙදෙව්වේ කියලා. එහෙම අවස්ථා තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවල එහෙම හෙළිදරව් වීම වෙන්නේ නැහැ. ඒතර මේකත් ගත්තම මේ කිරිගවයන් සම්බන්ධ මේ කාරණේදීත් ඒ වගේම අපේ අනිත් මැනිකා සන්නාබන් අධිකාරිය සම්බන්ධ කාරණාවෙදිත් එවැනි අවස්ථා ගණනාවක් නිරීක්ෂණය වුණා. එතකොට අපිට දැන් උවමනාවක් තියෙන්නේ කොහොමද දැන් අපි මේ සටහන් මේ වාර්තාව සභාගත කරන්නට කලින් මේක මේ අදාළ නීතිමය අංශවල යම් අවධානයකට ලක් කරලා ඒ නීතිමය කාරණාවල ඒ කියන්නේ එයාලගේ නිර්දේශයන් සහිතව මේක සභාගත කරලා එතනින් එහාට නීතිමය පියවරකට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔන්න ඔය මේ සමාජයට අදාළ ගැප් එකක් තියෙනවා පැහැදිලි කරගන්න ඔබතුමාගේ පැත්තෙන් කාලය මට ඒ වෙනුවෙන් යොදලා
කරු ඇමතිතුමනි ඔබතුමාගේ කාලය තමයි මේ පාවිච්චි වෙන්නේ.
මේකට උත්තර දෙන්න.
හරි හරි.
ස්තුතියි ගරුමන්තිතුමනි. පැහැදිලි කරොත් මම ඒක තමයි පැහැදිලි කරලා ආරම්භ කළේ. දැන් මෙතන වෙන දේ තමයි කෝප් කමිටුවේ හොයාගන්නේවා අධිකරණයට ඇතුළත් කරන්න පුළුවන් සාක්ෂිද නැද්ද කියන කාරණාව වෙනම විමර්ශනය කරන්න ඕන. බොහෝ වෙලාවට වැඩිදුර විමර්ශනය කරන්න වෙයි, කට උත්තර ගන්න වෙයි. විශේෂයෙන් මනි ලොන්ඩරින් තියෙනවා නම්, මොකද අපි පැමිණිලා කරපුවා මෙහා කෙනාට උත්තරයකුත් තියෙනවනේ ඒකට. එතකොට ඒ උත්තරේ මොකද්ද කියලා කට උත්තරෙන් හොයලා බලලා ඒකටත් තව ප්‍රතිඋත්තරයක් පැමිණිල්ල විසින් හදාගත්ත නැත්නම් නඩුව කරගෙන යන්න බෑ නඩුව අරයාගේ ඩිෆෙන්ස් එකෙන් ගොඩ යනවා. ඉතින් මේ මම ගොඩාක් තාක්ෂණික නොවි කියන්නකෝ මෙහෙම ඕකේ කරන්න පුළුවන් කීපයක්. විමර්ශනයක් අවශ්‍ය වෙනවා බොහොමයි. හැබැයි කෝප් කමිටුවට හැකියාවක් නැහැ මේ දණ්ඩ නීති සංග්‍රහයට දෙන වරදක්ද? මේ අල්ලසා දූෂණ පරදෙන් එන වරදක්ද? මේ වෙනත් නීතියකට එන වරදක්ද? මේක හොයාගන්න තාක්ෂණික හැකියාව මේ කමිටුවට නැහැ. ඒත් ඔබලාට සිද්ධ වෙලා තියෙන්නේ හදනවා නීතිපති ගාවට යවනවා. එච්චරයි කරන්න පුළුවන්. දැන් නීතිපති ගාවට ගිහපුවම මොකද වෙන්නේ? මාස 3-4ක් යනවා. ඒගොල්ලත් මේ ගොනුව හොයලා බලලා මේක ඒගොල්ල නඩු පවරන්න ඕන එකක්ද? නැත්නම් අල්ලස් කොමිසමට යවන්න ඕන එකක්ද? නැත්නම් වෙනත් අධිකාරියකින් තොරතුරු ගන්න ඕන එකක්ද? නැත්නම් තව විමර්ශන කරන්න ඕන එකක්ද කියලා හොයන්නේ. එතකොට මොකද්ද? ප්‍රොසෙස් එක ඔබලා මේ හොයා ගන්නවා ලයිව් ටීවී එකේ මිනිසුන්ට පේනවා. නමුත් ඒක ආරම්භ වෙන්නත් මාස 5ක් 6ක් යන ක්‍රමයක්. මේක ඇත්තෙම මම කිසිම නිලධාරියෙක් දොස් කියන්නේ නැහැ. මොකද අපි දන්නවා නීතිපතිගේ ඉඳලා දොස් කියන්නත් බෑ උන්ගේ තිර වැඩ රාජකාරීත් එක්ක. හැබැයි මෙහෙම පුළුවන් කරන්න. යෝජනාවක් වශයෙන් මම කියන්නේ මේක පසුව ඒ අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරි ප්‍රධානීනේ කතා කරන්නට ඕන. නමුත් අපිට පුළුවන් යම් තාක්ෂණික සහායක් දෙන්න කෝප් එකට. ක්‍රමවේදයක් හදා ගන්න ඕන සාකච්ඡා කළා ඒ ආයතන ක්‍රමවේදය අනුව. ඒක නීතිපතිගේ නිරීක්ෂකයෙක් ඉන්න ඕන. පොලිසිය නිරීක්ෂකයෙක් විමර්ශකයෙක් නිරීක්ෂකයෙක් වශයෙන් අල්ලස් කොමිසමේ නිලධාරිය මේගොල්ලෝ අතර හිටියොත් විශාල සහයක් වෙනවා කෝප් එකට. මොකද යම් යම් ඉදිරිපත් කරන නීතිාර්ථයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් නීති අර්ථකථනයක් ඕන නම් ඒ වෙලාවේ මේගොල්ලන්ට නිරීක්ෂකයෙකු වශයෙන් සහාය වෙන්න පුළුවන්. සහ එතෙන්ට හරි නිවැරදි කණ්ඩායමක් පත් කරගත්තොත් මේ කෝප් එකට සහාය වෙන්න මෙතන වරදක් අනාවරණය වෙනවද නැද්ද? අනාවරණය වෙනවා නම් වෙන්නේ කොයි වගේ වරදක්ද? ඒක යවන්න ඕනේ අල්ලස්ද නීතිපති යනාදී කරුණු ඒ කමිටුවේ මූලික අවබෝධයක් හදාගත්තොත් ඒක පාර්ලිමේන්තුවේ තුලින්ම හෝ ඒ ක්‍රමවේදයකට කෙලින්ම ඒ අදාළ තැන්වලට යොමු කරන්න පුළුවන්. එහෙම වුණොත් අර පමාව වළක ගන්න පුළුවන්. ඇත්තෙම මෙතන නීතිමය බාධාවක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි තියෙන්නේ. මෙතන තියෙන කතාන්දරේ තමයි මේ ක්‍රමවේදය නිසි ලෙස සැකසিলা නැහැ. ඒ කියන්නේ මේ රජය එන්න කලින් ඔබතුමා සභාවට එන්න කලින් මේ කෝප් කමිටුල අපි හඳුන්වන්නේ ති ගරු ඇමතුමත් ඉඳලා තියෙනවා. ඒක හුදෙක් මාධ්‍ය සර්කස් එකක් වුණාට එතනින් එහාට ඉක්මනට ඉක්මනට ක්‍රමවේදයන් ගිහිල්ලා නැහැ. ඒක කෝප් එකේ වර්ධනය කලින් තිබුණු ක්‍රමය එහෙමනේ. මොකද දල පිටින් ඇතු ගියත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ගෙඩි පිටින් ඔක්කොම හොරා කෑවත් ප්‍රශ්නයක් නැහැ. බාල බෙහෙත් දීලා මිනිස්සු මැරුවත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක වෙනස් වෙන්නේ. ඉතින් මා විශ්වාස කරනවා මේ අලුත් ආණ්ඩුවේ තියෙන අප්‍රෝච් එක සහ විශේෂයෙන්ම මේකට ක්‍රමවේදයක් හදාගත්තොත් බැරි නැහැ පුළුවන්. ඒක අපි සාකච්ඡා කරමු අදාළ නිලධාරීන් සමග. ඒ කියන්නේ කෝපේ නැත්තම් අපි දත් දෙන්න ඕනේ. දැන් ඇවිල්ලා මේ සිංහයාගේ දත් ඇති කේස් එකක් මේ තියෙන්නේ. නේද? ඉතින් මේ ක්‍රියාවලියට දත් දෙන්න අපි ක්‍රමයක් හදා ගන්නට ඕනේ. ඉතින් මම ස්තුති වන්දනාවේ පැහැදිලි කර ගැනීම හරහා කරපු යෝජනාවට මා හිතනවා අපි එතනට තමයි මේක යොමු කරගත යුත්තේ කියන කාරණා. ඒකන විවාදයක් නැහැ. ඒ වගේම මේ දවස්වල මුණු උපතෙත් අනිත් තැන්වලත් යම් විපක්ෂ දන්වන මේ දවස්වල විපක්ෂය දුවන්නේ කිසිම දර්ශනයකට හෝ එහෙම නැත්තම් කිසිදු විනයක් ඇතුව නෙමෙයිනේ. නියන් අර නේද? පාරේ කුරු බාල්දියක් පෙරළුවාම බල්ලෝ කලබල වුණා වගේ තමයි කට්ටිය දුවන්නේ. ඒ කියන්නේ පිළුණු ගඳට ඒගොල්ලගේ කැමැත්ත නිසා අසත්‍ය ප්‍රකාශ කරමින් යනවනේ මේ දවස්වල. මොකද්ද? රජයේ සේවකයෝ වැඩ කරන්නේ නැති වෙයි. මේ අද උදේ කට්ටිය අපිට උපදෙස් දුන්නේ මේ රට බංකොලොත් කරපු සෙට් එක ඒගොල්ලෝ තමයි. ඔහොම කරොත් නේද? රජයේ සේවකයෝ බය වෙයි. වැඩ කරන්නේ නැතුව ඉඳී. දැන් අපිට කියනවා ප්‍රෙසන් එකේ ඒවා වැඩි අත ගහන්න ගියොත් ඒගොල්ලෝ වැඩ නොකරදී ප්‍රශ්න මතුවේ. ගරු සභාපතිතුමනි, අපේ මේ රජයේ ආවෙම ප්‍රශ්න විසඳන්න. ඒ වගේම අවුරුදු ගාණක් කුණු වේව තිබුණ ක්‍රම විසඳන්න. ඒක නිසා අපි එක නිර්භයව ජනතා සහාය සමග එක කරනවා. මම එකක් කියන්නම් මේක අහගෙන සිය දෙනාට. අපේ අර්බුදය සහ ගැටලුව තියෙන්නේ රජයේ නිලධාරියා සමග නොවේ. මේ කිසිදු විමර්ශනයක් එහෙම නැත්නම් කිසිම කෝප් එකේ කරන දෙයක් මට ස්ථිරයි ඔබතුමා කියපු නිසා. ඒක මේ රජයේ සේවකයා වරදක් කරාද කියන හදනව නෙමෙයි. ඒක හොයන්න හදනව නෙමෙයි. නමුත් රජයේ සේවකයන්ව වැරදි ලෙස පීඩා යොදවමින් අනිසි බලය යොදමින් ඔවුන්ගෙන් නීති විරෝධී ලෙස වැඩගත් දේශපාලකයා කවුද කියලා හොයන එක තමයි අපේ වගකීම විය යුත්තේ. ඉතින් මා විශ්වාස කරනවා දැන් රජයේ සේවකයන්ට පුළුවන් බය නැතුව ඇත්ත කියලා.
ඔබතුමාගේ කාලේ තව විනාඩි 2යි කරවන්න.
බය නැතුව ඇත්ත කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද හේතුව? අපිට අවශ්‍ය වෙන්නේ අපේ නීතිනෝ සිද්ධාන්තය. මොකද අවුරුදු 10ක් පරක් වෙලා හරි මිහික් ඇත්ත කිව්වොත් ඒ මිනිහයට කියන්න පුළුවන් නම් ඇයි මට මෙච්චර කාලයක් මේක කියන්න බැරි වෙලා හිටියේ? මට මෙන්න මේ හේතුව නිසායි බැරි වුණේ. මම බය වෙලා හිටියේ. මට ඒ කාලේ අමතුමාට විරුද්ධ වචනයක් කියන්න බෑ. ඒකයි මම මේක දැන් කියන්නේ කියලා අන්න ඒකත් අධිකරණය සෑහීමටපත් වෙනවා. මොකද අපි හිතමුකෝ යම් කිසි කාන්තාවකට ස්ත්‍රී දූෂකයෙක් එක්ක ජීවත් වෙන්න වෙනවා නම් ඒ ස්ත්‍රී දූෂකයා ළඟපාත ඉන්නකොට කොච්චර බෑට හිරයරයක් උනත් එයා යන්නේ පැමිණිලි කරන්න. එයි ස්ත්‍රී දූෂකයා ගේ ඇතුළේ ඉන්නේ. අවුරුදු 7කට හෝ 8කට පස්සේ එළියට ගියපුවම එයාට පැමිණිලක් කරන්න පුළුවන්. දැනට අවුරුදු 8කට කලින් මට මේ හිරයරයක් කරා. පොලිසියෙන් අහනවා ඇයි කලින් කිව්වේ නැත්තේ? මම බයටයි කිව්වේ නැත්තේ මේ හේතුව නිසා. එච්චරයි. නඩුව කොට. ඉතින් මම රජීසේකෙන් ඉල්ලා හිටින්නේ. ඔබලා මීට පෙර බයට පීඩනයට ඩියුරස් නිසා දේශපාලකගේ ආරක්ෂා කරා නම් තව දුරටත් ඒ දේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රජය ඔබේ පැත්තේ හිට ගන්නවා. ඒ වගේම තමයි රජයේ සේවකයෝ තාම පරණ හුරුත් එක ඩීල් ලාගෙන ඉන්නවා නම් වහම නීතිජුරු හොයාගෙන ගාස්තු ගෙවන්න. මොකද අපි ඔයගලන් කොහොමත් අල්ල ගන්නවා. එලෝන එක එලෝනවා රට හොරගම් කරන්නේ. බොහොම ස්තුතියි සබනාගතුනි.